सजीव जन्मभूमि अंकद्वीप विजय
अद दिसंबर मासे दहा अठवीन बदादा रात्रि अटाई कहालट सुपुरुद पारिधि एक्सा श्रीलंका संघ में अनुग्रहायन अदत अपि उबे निवांड गोडवेदुना पुरा होरा वटत वडा कालयक ओबहा सतुट सामी चेय देन्नट गौतम बुद्धराजान वहांसेगे वाम सिरिपातु लांचिनी पीट आयती श्रीपादस्थान वंदना समय पसुगे दिसंबर दाहत्रेंदा अनुबुना उदू पोदाइंग उदावेन वंदना समय मिसक पोयेन निमावड़ पत्तिनो බෞද්ධයන් පමණක් නොව විවිධ ආගම් අදහන බැතිමතුන් බොහොමයක්ම කිසිදු බේදයකින් තොරව විවිධ පිළිගැනීම් මත ඈත අතීතයේ සිටම සිරිපා කරුණා කරනවා. මීටර් 2243ක් උස පූජා භූමියේ වන්දනා කිරීමට මාර්ග හයක් තියෙනවා. කන්දක් තරණය කිරීමට එහා ගිය ගැඹුරු සංස්කෘතියක් සිරිපා වන්දනාව සමග බැඳී ඇති බව නොරහසක්. ඒ හුදු සමච්චලයට ගන්නා ඇතැම් කණ්ඩායන් වන්දනාව චාරිකාවකට ගනිමින් පරිසරයේ නිස්සබ්දතාව මෙන්ම සුන්දරත්වය විනාශකට දමනවා. එබැවින් මෙමර සිරිපා සමයදවත් පරිසරයේ සුන්දරත්වයට හානි සිදු නොකොට පියසටහන් පමණක් ඉතිරිකොට ඔබ ගෙන යනද සියලු දෑමෙන්ම අතීතයේ පටන් ශ්‍රීපාදය නැගීම ඉතා දුෂ්කර කටයුත්තක් වී තිබුණා. ශ්‍රීපාදය නැගීම වෙනුවට කරුණා කරනවා යන යදුම සුළු වාරක් වන අතර එහා බැඳු සම්ප්‍රදායක පිළිවත් රැසක්ම පවතිනවා. පළමුවරට ශ්‍රීපාදයේ කරුණා කරන්නා කෝඩු කාර්යාල ලෙස හැඳින්වෙන අතර හෙතම සීතගඟුලේදී නා පිරිසිදු විය යුතුය. ඉදිකටු පහනේදී ඉදිකටුවට නූල අමන ඇතිහි අත්වාරුව ඔස්සේ නූලෙහි අවසානයේ තෙක් රැගෙන ගොස් අවසනයේදී ගැටක් ගසා නූල එහි රැඳවිය යුතුය. ශ්‍රීපාද මළුවේදී බැතිමතුන් තමන් පැමිණි වාරගණන සිහිපත් කරමින් ඝණ්ඨාරයේ නාද කිරීමත් දැකිය හැකි වෙනවා. බැතිමතුන්ගේ අරමුණ වන්නේ ඉර උදාවට ප්‍රථම මළුවට අවතීර්ණ වී ඉර සේවයේ නැරඹීමයි. පෙරදී ලංකාවේ රජකම් කළ රජවරුන් පවා සමනොළගිර වන්දනය කළ බව මහාවංශයේ, දීපවංශයේ, චූලවංශයේ, රාජාවලි සහ සමන්තකූට වර්ණනාවේදී පැහැදිලි කරලා තියෙනවා. සංදේශ කාව්‍ය අතුරින් ප්‍රමුඛ සැළලිනි සංදේශයේදී රාහුල හිමියෝ ඉතා සිත් ගන්නා සුළු අයිරින් සමනොළගිර වර්ණනා කොට තියෙන්නේ මෙන්න මේ විදියට. සුරරද සමන් සමගින් සුරඟන එවර පැහනදා මදාර පරසතු මල් පතර කරපුද වඳින රැඳි මුනිපා සිරිපා තඹර සකිසඳ පෙනේ සමනොල ගල නැගෙන හිර. එසේම සමනලකන්ද ආශ්‍රය කොට ගනිමින් එහි ඇති ඓතිහාසිකත්වය පරිසරයේ වර්ණනා කිරීමේදී වශයෙන් බොහෝ කවි සිරිපා වෙනුම් නිර්මාණය වුණා. ඒ සෑම නිර්මාණයකම අන්තර්ගතය සමනොළගිර පිළිබඳ උසස් හැඟීම් දේශයට ජනිත කරවන අයුරින් සිදිකොට තිබීම විශේෂිතයි. බතට කන්න බැරි බත ලේගල කන්ද, අලට කන්න බැරි අල ගල්ලේ කන්ද, හුනට කන්න බැරි හුන් නස්ගිරි කන්ද, මේ කඳු තුනට නායක සමනොළ කන්ද, යන්ට හොඳයි තේ වතු බල බලායේ, කන්ට හොඳයි පැණි රස අංගලායේ, ඉන්ට හොඳයි සීතල පිනිබායේ, වැන්දොත් හොඳයි සමනොල පින් පුරායේ. සිරිපා වන්දනාවේදී ඊටම අදාළ වදන් භාවිතයක් තියෙනවා. වන්දනා කරන පිරිස් නඩ ලෙස ව්‍යවහාර වන අතර ඒ නායකයා නඩේ ගුරා ලෙස හැඳින්වෙනවා. වන්දනාවේ යෑමේදී සියලු දෙනා එකිනෙකා වෙනින් සුමන සමන් දෙවිඳුන්ගේ පීඨ ප්‍රාර්ථනා කිරීම සිදු කරනවා. ඊට හේතුව වන්නේ සුමන සමන් දෙවියන් ශ්‍රීපාදස්ථානයට අරක්ගෙන එමෙන්ම තම බැතිමතුන්ද ආරක්ෂා කෙර යන ජන විශ්වාසය. ශ්‍රීපා කරුණාවේදී අපි ඉහතින් සඳහන් කළ වචනවලට අමතරව ඊට ආවේනික බොහෝ විහාර පවතිනවා. කෝඩු, කිරිකෝඩු, සැහැල්ලුව, පේවීම, කටවරද්දා ගැනීම, අම්බලම, සිරිපා පද්මය ආදී වදන් වන්දනාවේදී නිතර ඇහෙනවා. සිරිපා කරුණාවේදී ඊට ආවේනික දෑ අතර කවි සම්ප්‍රදාය හඳුන්වන්න පුළුවන්. ඒ අතර තුන්සරණේ කවි ප්‍රධාන වෙනවා. ගමනේ ඇති විඩාව, මහන්සිය, කාන්සිය දුරු කිරීම සඳහා පැරන්නෝ වන්දනා ගමන අතර වාරයේදීම හඬ නගා තුන්සරණේ කවි කියනවා. සීතල සුළඟ බාධක මගහැර වන්දනා ගමන කිසිදු උවදුරකින් තොරව යා ගැනීම උදෙසා ඔවුන්ගත් උපක්‍රමය සාර්ථක වුණා. අපේ බුදුන් අපිවඳින්ට, සිරස නමා අපිවඳින්ට, දෙදන නමා අපිවඳින්ට, දොහොත් මුදුන් දීවඳින්ට, මලුත් පුදා අපි වැන්දා, තෙලුත් පුදා අපි වැන්දා, පෙරලි පෙරලි අපි වැන්දා, අපේ බුදුන් අපි වැන්දා. සාමාන්‍යයෙන් වන්දනා නඩයක් සිරිපා කරුණා කිරීමේදී ඒ වෙනුවෙන් සැපිරිය යුතු පූර්ව කෘත්‍ය රසක් ගමන ආරම්භයට පෙර පේවීම, කහමිශ්‍ර දියනා පිරිසුදු විය යුතුයිම, පන්සිල්ලෝ අටසිල් සමාධිය වීම, ආරක්ෂාපදා බුදුන් නැමද දෙවියන්ට බාරහාරා වීම, විශේෂ කෑමබීම පිළියෙල් කිරීම, සීතල වලකන ඇඳුම් සහ ආලේපන වර්ග කල්තියා සූදානම් කොට තැබීම, කට මැද දෙඩවීමෙන් වැළකීම මෙම අවශ්‍යතා ඉටුනුවන්නේ නම් සිරිපා කරුණා කිරීම ඉතා අසුරු වන බව පැරැන්නෝ තරයේ විශ්වාස කරා. එසේම අන්‍යෝන්‍ය සුහදතාව මෙහි කැපිපෙනන කාරණාවක්. හැම මොහොතකම එකිනෙකාට ආශිර්වාද කිරීම දකින්නට පුළුවන්. දෙපිරිසක් මුහුණට මුණ ගැසීමේදී එකිනෙකාට දේවාශිර්වාදයේ පැතීම දකින්න පුළුවන්. පුරුද්දකට මේ නේසවම කරන දෙයක්. වන්දින්ට යන මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. වැඳලා බහින මේ නඩේට සුමන සමන් දෙවි පිහිටයි. මේ ආදි වශයෙන් වසරකට වරක් එළඹෙන මෙම පූජනීය වන්දනා සමය ලක්වාසී සියල්ලෝන්ටම සුවිශේෂ වූවක්. එබැවින් පොලිතීන් ප්ලාස්ටික් භාවිතයෙන් තොරව ඒ සිහිලල් පරිසරයේ සුව විඳින්ඩ පින් පුරවා ගැනීමට සිරිපාඩ විට පිවිසෙන්න එවිට මතක පමණක් නොව ඔබට රැගෙන ඒමට පහසු වෙනවා.
සතම බොදු පැටියෙන් නමතින දුරහැර හැම බේදේ සුගත තතාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ සිරිපාදේ සිරිපාදේ
සංගමිත්තා රහත්තරණිය සිරිලකට සැපත්තුූ උදුවප්පෝය. මේ දෙසැම්බර් 14 දින උදුවත්පෝය පැවැත්වූයේ. බ්‍රාහ්මණ ඉගැන්වීමලට අනුව කාන්තාවන්ගේ මිනිස් අයිතිවාසිකන් නැතිකොට ඇය ගේමුල්ලට දමා තිබූ වකවානුවක මහා ප්‍රජාපති ගෝතමියගේ නායකත්වයෙන් කාන්තාවන්ට සසුන්ගතවීමට බුදුරදුන් අවස්ථාව ලබා දීම මහත් වූ සමාජ විප්ලවයකට හේතු වුණා. එසේ ඇති වූ ගුණාත්මක දියුණුව ශ්‍රී ලංකාව තුළද ඇතිවීම සඳහා මිහිඳු මාහිමියන්ගේ උපදෙස් පරිදි දෙවන පෑතිස් රජතුමා විසින් අරිට්ට ඇමතියම් ප්‍රධාන දූත පිරිස අශෝක අධිරාජ්‍යය වෙත යවා සංගමිත්තා රහත් තෙරණිය උදවා පුර පසළොස්වක පොහෝ දා වැඩමවා ගත් බව ප්‍රසිද්ධ කරුණා. සංගමිත්තා රහත් තෙරණිය උත්තර හේමා අග්ගිමිත්තා පබ්බතා ධම්මදාසී ආදී නම් වලින් හඳුන්වන ලද භික්ෂුණීන් 11 නමක්ද සමග දඹදිව පිහිටි ශ්‍රී මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවක් රැගෙන ශ්‍රී ලංකාවට වැඩම වූ බව දීපවංශය සඳහන් කරනවා. ලංකාවේ උතුරේ පිහිටා තිබූ දඹකොළ පටණින් වර්තමානයේ සම්බලි තුරේ යන නම හඳුන්වනවා මෙරට පැමිණීම පිරිස දෙවන පෑතිස් රජතුමා විසින් මහත් හරසිරින් පිළිගෙන අලංකාර පෙරහරින් අනුරාධපුරයට වැඩමවාගෙන ජයශ්‍රී මහ බෝධි ශාඛාව මහා මෙවුනා උයනේ රෝපණය කරනු ලැබුවා. ඒ සඳහා පැවැත් වූ උත්සවයට ලංකාවේ පිහිටි විවිධ ප්‍රදේශවල විසූ විවිධ ජාති හා ආගම් මැද වූ පාලකයන් ඇතුළු දහස් සංඛ්‍යාත ජනතාවත් සහභාගී වීම විශේෂ දුවීමක්. බෝධි රෝපණය සමග ඇතු වූ මේ ජාතික සමගිය දීර්ඝ කාලයක් ශ්‍රී ලංකාවේ සුභ සිද්ධිය සඳහා බලපා තිබීම බෙහෙවින් අගය කළ යුතුයි. සංගමිත්තා රහත් තෙරණිය ශ්‍රී ලංකාවට වැඩමවාගෙන ඒමේ ප්‍රධාන පරමාර්ථය වූයේ කාන්තාවන් ශාසනයට ඇතුළත් කිරීමේ ශ්‍රේෂ්ඨ ක්‍රියාව සිදු කිරීමයි. ඒ අනුව අනුලා දේවිය ප්‍රධාන 500ක් කාන්තාවන් සංගමිත්තා තෙරණිය විසින් පැමිණි කිරීමත් සමග ඒ කාර්යය සම්පූර්ණ වුණා. මේ භුක්ෂිනෝහි රජතුමා විසින් සදන ලද 7,000 නම් වූ මෙහෙණවරෙයි විසුවා. සංගමිත්තා තෙරණිය සමග බෝධි ආරක්ෂක 18 කුලයකට අයත් අය පැමිණි බව වංශ කතාවල සඳහන් වෙනවා. කුඹල් වැඩ, ලෝහ වැඩ, මැණික් වැඩ ආදී විවිධ කර්මාන්ත හා ඒ නිර්මාණවල දක්ෂයෝ ඒ අතර වුණා. ඔවුන් නිසා ශ්‍රී ලාංකික සමාජයේ විවිධ කර්මාන්ත පිළිබඳ සංවර්ධනයක් ඇති වුණා. උදුවප් පෝදා විශේෂ සුදුවීම් අතර හඳුන්වන්න පුළුවන් වන්නේ සංගමිත්තා තෙරණියගේ ලංකා ගමනය, ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ඒ වගේම ශ්‍රී මහා බෝධින් වහන්සේ ලංකාවට වැඩමවා රෝපණය කිරීම, ප්‍රථම භික්ෂුණී ආරාමයේ ඇතිවීම, ඒ වගේම දඹදිව සිට විවිධ දක්ෂ වෘත්තිකයන්ගේ පැමිණීම සඳහන් කරන්න පුළුවන්.
සුපි පුන සුගන්ධයොත් සුඳ පුෂ්පා සිඳිමින් නෙළමින් සිඳිමින් නෙළමින් නෙළමින් මම යමි යමි උද්‍යානයේ නෙළමින් මම යමි යමි උද්‍යානයේ උදයේ රම්‍යා නෙළමින්නේ සුපි පුන සුගන්ධයොත් සුඳ පුෂ්පා සුපි පුන සුගන්ධයොත් සුඳ පුෂ්පා විගුරාසි හැම කාලේ
ඇත කොපේ කුමරිය මල් දෙලා නෙමෙයි මං ගොතන්ත මාලා රජ දුවනේ යාතා මල් දෙලා නෙමෙයි මං ගොතන්ත මාලා රජ දුවනේ යාතා මෙවරේ නාන්ත කුසුමන් යාමේ මෙවරේ නාන්ත කුසුමන් යාමේ සොපි කුණ සුගන්ධය සොඳ පුෂ්පා සොපි කුණ සුගන්ධය සොඳ පුෂ්පා සිඳිමින් නෙළමින් සිඳිමින් නෙළමින් නෙළමින් මම යම් යමි උද්‍යානයේ නෙළමින් මම යම් යමි උද්‍යානයේ උදයේ රම්‍යා නෙළමින්නේ සොපි පුන සුගන්ධය සොඳ පුෂ්පා සොපි පුන සුගන්ධය සොඳ පුෂ්පා
ඔබ සුළු අමතකයේ සියල්ල අහිමි කරන ආරම්භ කියයි ඔබ දන්නේ ඉනිසියා රෝගියා ඉනිසියා යනු විවිධ හේතු නිසා මොළයේ සෛල විනාශයෙන් සිදෙන රෝගී තත්ත්වයන් ජාතික ඩිමෙන්ෂියා කියන්නේ මතකේ කල්පනා බුද්ධිය අඩුවෙලා තමන්ගේ එදිනෙදා ක්‍රියාකාරීත්වය අඩපණ වෙලා යන රෝග තත්ත්වයන් ගණනාවකට කියන පොදු නම. ඩිමෙන්ෂියා වර්ග ගණනාවක් තියෙනවා. ඒකෙන් ලෝකයේ බහුලවම තියෙන්නේ ඇල්සයිම කියන තත්ත්වේ. ඊට පස්සේ වැස්කියුලර් ඩිමෙන්ෂියා හෙවත් රුධිරනාල අඩපණ වීමෙන් ඇතිවන රෝග තත්ත්වයක් දෙවෙනිද තියෙනවා. ඒ වගේම විවිධ හේතු නිසා මොළයේ සෛලවලට සිදුවන හානි වලින් තමයි මේ රෝගී තත්ත්වය ඇති වෙන්නේ. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 80ට වැඩි 120කට ඩිමෙන්ෂියා මුල් ලක්ෂණවලදී සැලකිලිමත් වීම වැදගත් බව වෛද්‍යවරු පවසනවා. මොන විදිහට හැදුනත් මතකයේ සහ ක්‍රියාකාරීත්වයේ නැති වෙලා කවලා පොවලා බලා ගන්න වෙන තත්ත්වයට ඇවිත් ජීවිතේ නැතිවීම දක්වා වර්ධනය වෙන රෝගයක් ඩිමෙන්ෂියා කියන්නේ. ඩිමෙන්ෂියා රෝගයට ගොදුරන්නේ කවුද? ජේෂ්ඨ විශේෂඥ මනෝවෛද්‍ය කපිල රණසිංහ පවසන පරිදි ඩිමෙන්ෂියා රෝගයට ගොදුරු වීමේ වැඩි අවධානමක් ඇත්තේ වයස අවුරුදු 65 ඉක්මවපු පුද්ගලයන්. ඊට අමතරව හුදෙකලාව ප්‍රියකරන විනෝදයේ කෙරේ අවධානයක් යොමු කරන වයස්ගතව විට හුදෙකලාවන පුද්ගලයන් මෙම රෝගී තත්ත්වයට ගොදුරු වීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. ඊට අමතරව ඒකාකාරී ජීවන රටාවන්ට පුරුදු වී සිටින රැකියාවේ පීඩනයන්ගෙන් පෙළෙන ශාරීරික ක්‍රීඩාකම් වලින් නිරත වන පුද්ගලයන් මෙම අවධානයට ලක්විය හැකි බවයි පවසන්නේ. ඩිමෙන්ෂියා රෝගයට බලපාන සාධක. වයස අවුරුදු 65ට වඩා වැඩි පුද්ගලයින්ට වැළඳීමේ ඉඩකඩ වැඩි. අධික රුධිර පීඩනය, දිය වැඩියාව, ස්ථූලභාවය සහ අධිබර, දුම්පානය, අධික ලෙස ඇල්කොහොල් පානය කිරීම, ශාරීරික ක්‍රියාකාරම් වල නොයෙදීම, හුදෙකලා වීම, මානසික ආතතිය මේට ප්‍රතිචාරයක් නැද්ද? ඩිමෙන්ෂියා රෝගයේ වර්ධනය පසු ඊට ප්‍රතිකාර කිමින් එය සුව කළ නොහැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. කරන්න පුළුවන් එකම දේ මුල් කාලිනව රෝග ලක්ෂණ වටාගෙන ප්‍රතිකාර ගැනීම. දැන් සොයාගෙන තියෙනවා මුල් අවධියේ මේ තත්ත්වයේ තේරුම් අරන් වෛද්‍ය ප්‍රතිකාර ගත්තොත් යම් ආකාරයකට පාලනය කරන්න පුළුවන් කියලා. එම නිසා රෝගී තත්ත්වයේ ලක්ෂණ හඳුනා ගැනීම මෙහිදී අතිශයින් වැදගත්. ඩිමෙන්ෂියා හඳුනා ගැනීමේ මුල් ලක්ෂණ මොනවාද? ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ ඩිමෙන්ෂියා බවට සැක කළ හැකි රෝග ලක්ෂණ රසක් පවතින බව. ඒ කියන්නේ මෑත සිදීම් සහ සිද්ධි අමතක වීම, ඇතැම් දේ තැබූ තැන් අමතක වීම, ඇවිදිමින් හෝ රියපදයෙන් සිටි මාර්ගය අමතක වීම, හුරුපුරුදු ස්ථානවලදී පවා ව්‍යාකූලත්වයටපත් වීම, වේලාව පිළිබඳ අවබෝධයක් නැති වීම, ගැටළු විසඳීම සහ තීරණ ගැනීම අසිරි වීම, කතා කිරීමේදී සංවාදයේ පවත්වාගෙන යාම අසිරි වීම සහ වචන අමතක වීම, හුරුපුරුදු කාර්යයන් කිරීම දුෂ්කර වීම, වස්තුන් පිට දුර පිළිබඳ අවබෝධයක් නොමැති වීම, එම රෝග ලක්ෂණවලට අමතරව හැසිරීම දක්වන ව්‍යාකූලතාවද ඇතිවිය හැකියි. මතකේ නැතිවීම ගැන කනස්සල්ටපත් වීම, දුක් වීම, කෝපයටපත් වීම, පෞරුෂත්ව වෙනස්කම් නුසුදුසු හැසිරීම, වැඩ කිරීමෙන් සහ සමාජ ආශ්‍රයෙන් ඉවත් වීම, අන් අයගේ හැඟීම් පිළිබඳව අඩු උනන්දුවක් දැකීම. ඩිමෙන්ෂියා රෝගයට ඔබ නැඹුරු වියතයි තහවුරුවත් ඔබ කළ යුත්තේ මොකක්ද?
ඩිමෙන්ෂියා රෝගීන් මිදීමට සහ ඒ වැළඳුණු පුද්ගලයින්ට රෝගී තත්ත්වය සුවකර ගැනීම සඳහා කළ හැකි ස්වයං ක්‍රමවේදයක් ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කරලා තියෙනවා. ශාරීරික වශයෙන් ක්‍රියාකාරීව සිටින්න, සෞඛ්‍ය සම්පන්න ආහාර පරිභෝජනය කරන්න, දුම්පානය සහ ඇල්කොහොල් පානය නතර කරන්න, නිසි වෙලාවට වෛද්‍යවරයා හමුවන්න, වැදගත් දේ මතක තබාගෙන සහ දෛනික කාර්යයන් ලියා තබා ගන්න, ඔබේ විනෝදාංශවල නිරතවන්න, ඔබට සතුටක් ගෙන කාර්යයන් නිරතවන්න, ඔබේ මනස ක්‍රියාකාරීව තබා ගැනීම සඳහා නව ක්‍රම උත්සාහ කරන්න, මිතුරන් සහ පවුලේ සමාජිකයන් සමග කාලය ගත කරන්න, සමාජය සමග සම්බන්ධතා පවත්වන්න. ඩිමෙන්ෂියා රෝගී පිළිබඳව අපි අවධානය කළ යුත්තේ ඇයි? වර්තමානයේ වන විට ලෝපුරා ඩිමෙන්ෂියා රෝගීන් මිලියන 55කට අධික පිරිසක් ඉන්නවා. ඉන් 60%කට අධික ප්‍රතිශතයක් වාර්තා වන්නේ පහළ සහ මධ්‍ය ආදායම් ලබන රටවලින්. සෑම වසරකම මිලියන 10කට අධික නව රෝගීන් වාර්තා වෙනවා. ඩිමෙන්ෂියා රෝගය ඇතිවන්නේ විවිධ රෝග සහ අනතුරු නිසා මොළයට හානි සිදුවීමෙන්. ලෝකයේ වඩාත් පොදු ඩිමෙන්ෂියා තත්ත්වය ඇල්සයිමර් රෝගී තත්ත්වය වන අතර ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් 60%-70% එම තත්ත්වයේ පවතිනවා. ඩිමෙන්ෂියා රෝගයේ දැනට ලෝකයේ මරණ සිදුවීමට බලපාන හත්වන ප්‍රධානම හේතු වන අතර ගෝලීය වශයෙන් වැඩිහිටි පුද්ගලයන් අතර ආබාධිත භාවය සහ යැපීම් තත්ත්වයට පත්වීමට බලපාන ප්‍රධාන හේතුවක්. 2019 වසරේදී ගණන් බැලූ පරිදි එම වසරේදී ඩිමෙන්ෂියා රෝග නිසා ලොව පුරා ආර්ථිකයන්ට ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3ක් අලාභය සිදුවෙලා තියෙනවා. ඩිමෙන්ෂියා රෝගය හේතුවෙන් ඍජු සහ වක්‍රව කාන්තාව පිරිමින්ට වඩා පීඩාවට පත්වනවා. ඒ ඩිමෙන්ෂියාවට ගොදුරුවීමෙන් සහ ඩිමෙන්ෂියා රෝගීන් රැක බලා ගැනීමෙන්.
රෝස ගැන ඔබ නොදත් කතා. රෝසමල ආදරේ සංකේතය ලෙසින් අප සලකනවා. ආදරය වගේම රෝසමලේ ඉතිහාසයටත් දිගු අතීතයක් තිබෙනවා. වසර මිලියන 35ක් පමණ වූ ඉතිහාස කතාවේදී වගාවක් විදියට රෝසමල අප අතරට එකතු වුණේ ආසියාවෙන් වීමත් විශේෂයි. රෝසමලේ තිබෙන්නා වූ අන්‍යයන්සේම මෘදු සුවඳත් නිසා අප අතර රෝසවලට ලැබී තිබෙන්නේ විශිෂ්ට තැනක්. ඊජිප්තු වැසියන් සුවන් සැරසිලි වෙනුවෙන් රෝසමල යොදාගත් බව අනුමාන කරන්නේ හවාරා ප්‍රදේශයේ සෝනක තිබී රෝසමල් හමුවන කතාන්දරය නිසයි. කෙසේ වෙතත් තවමංගල්‍ය සංස්කෘතියන් අතර ඊජිප්තු වැසියන් විශිෂ්ටයන් විදිහට සැලකෙනවා. ආසියාවේ සිට ග්‍රීසියටත් එතනින් රෝමයටත් එන් පසු කාලයකදී යුරෝපයටත් රෝසමල්ලේ සුවඳ පැතිරී ගියා. 17 ශතවර්ෂයේදී රෝස දෙමුහුන් කිරීමේ ශිල්පයත් සමගම හැම ගෙවත්තක්ම රෝසමලින් පිරී ගියා. රෝසමල බොහොම සංකේතාත්මකයි. මේ සංකේතවලදී මල් සංඛ්‍යාව වගේම වර්ණයන් පාදක කරගන්නවා. රෝසමල් 10කින් මම වඩාත් ආදරේ ඔබට බවත් මල් 15කින් මට සමාවෙන්න යන්නත් අර්ථවත් වෙනවා. රෝසපෙහෙති රෝසමල කෘතඥතාවයත් ලාපෙහෙති රෝස සතුටුදායක අවස්ථාවන් වෙනුවෙන් වූ සැරසිලි වෙනුවෙන්ද යොදා ගන්නවා. අවන්න සුදු පැහැයෙන් අනුකම්පාව කරුණාව සහ මුදු බව පෙන්වනවා. සුදු රෝස පාරිශුද්ධත්වයේ සංකේතවත් කරන නිසාම මංගල්‍ය සහ අමංගල්‍යයන් වෙනුවෙන් සුදු රෝස යොදා ගන්නවා. කහ රෝස මිත්‍රත්වයේ සංකේතවත් කරන අතීතයේදී කහ රෝසමල සූර්ය සංකේතවත් කිරීමට යොදා ගත්තා. අතීතයේ පටන්ම මිනිසුන් සූර්යයා දේවත්වයෙන් සලකන්නට පුරුදු පුහුණු වී සිටියා. යුරෝපයේ කහ රෝසමල්ට තිබුණේ ඊර්ෂ්‍යාව සහ ආදරය අහිමිවීමැනි අදහස් වුණත් කාලයාගේ ඇවෑමෙන් මෙම අදහස් දුරස් වෙලා ආසියාවේ තිබූ ලෙසින්ම මිත්‍රත්වයේ සංකේතයේ බවට කහ රෝසපත් වුණා. රතු රෝසමල පෙම්වතුන් වූ අතර වූ ආතරය රාගේ සහ ලිංගිකත්වයේ අදහස් ඉතුමත් ඉස්මතු දෙවඟන ලෙස සංගේතවත් අදහස් ඉස්මතු කළා. 1800 වෙනි යුගයකදී රතු රෝසමල චීනෙන් යුරෝපයට හඳුන්වා දුන්නා. ආදරයේ දෙවඟන ලෙස සංකේතවත් කළ වීනස් දෙව්දුව සංකේතවත් කරමින් විවාහ මංගල්‍යයන් වෙනුවෙන් රතු රෝස යොදා ගන්නවා. ජන විශ්වාසයන්ට අනුව ලෝකයේ මුලින්ම බිහිවුණ සුදු රෝසමල ආදරවන්තයන්ගේ රුධිරයෙන් තෙත්ව ගොස් රතු බවට පත්වී ඇතැයි කියලයි කියන්නේ. තැඹිලි පෙහෙති රෝසමල ආශාව උද්‍යෝගේ ප්‍රීතියමෙනි හැඟීම් වෙනුවෙන්ද කොළපැහැති රෝස ඉසිරුමත් බව සහ අර්ථවත් ජීවිතයක් පෙන්නුම් කිරීමට යොදා ගන්නවා. කළු පැහැය අපි දන්නා විදියට අසුබයි. කළු රෝසමලද ඒ තත්ත්වය සංකේතවත් කරනවා. මරණය වැනි අසුභ සිද්ධීන් සංකේත වෙන්නේ කළු රෝසමලින්. නමුත් කළු යනුවෙන් අර්ථවත් වෙන්නේ අඳුරු රතු පැහැයයි. ගිම්මානයට පමණක් පිබෙන කළු රෝසමල් තුර්කියේ හල්පෙට් නගරයේ පිපී තිබෙනවා. පස්වල ස්වභාවය හා භූගත ජලයේ අගය හින්දා තද අඳුරු පැහැති. වසන්තයේදී කළුවට හුරු රතු පැහැයෙන් පිපෙන අතර ගිම්මාන කාලය වෙන විට අඳුරුවන්නේට පත් වෙනවා. ගුප්තහා රාගේ සංකේතයක් විදිහට මේ හඳුන්වනවා. හල්පඩ් නගරේ වෙනත් තැනක ස්ථානගත කිරීම නිසා යුප්‍රටිස් ගඟ හරහා වේල්ලක් ඉදිකළ නිසා අද මෙම කළු රෝසමල වඳවීමේ අනතුරට පත්වී තිබෙනවා. නිල් පැහැති රෝසමල විස්මයත් ලැවෙන්ඩර් වන්න දුර්ලභ පැහැයක් වුණත් එයින් රාජකීයත්වය පෙන්නුම් කරනවා. ලැවෙන්ඩර් කියන්නේ දැම් පැහැයේ විකාශනය වුණු ප්‍රභේදයක්. මේ නිසා දම් පැහැයෙන්ද පෙන්නුම් කරන්නේ රාජකීයත්වයයි. නිල් රෝස මලත් දෙමූන් කිරීමෙන් ලබාගත් ප්‍රභේදයක් විදියට සැලකෙනවා. රෝස මල කතා කරන භාෂාවක් කිව්වත් වරදක් නැහැ. තනි රෝස මලකින් කියවෙන්නේ චාම් බවයි. මල් දෙකක් එකට එකතුවක් විදියට නිර්මාණය වීම ඒකගතාවය අදහස් කරනවා. හොඳ ආකාර පිපුණු රෝස මල කෘතඥතාවය පෙන්වනවා. පිපුණු රෝසමල සමග කැකුළු දෙකක් මගින් පෙන්වන්නේ රහසක්. රෝසමල් ඔටුන්න ජයග්‍රහණයයි. රෝසමල් යොදාගත් ගවුම බ්‍රිතාන්‍යයේ ඇස්ඩා සුපිරිවෙන්සල් ජාලයේ නිර්මාණයක්. මේ ගවුම වෙනුවෙන් රෝසමල් වගේම ජර්බෙරා, කානේෂන්, ක්‍රිසාන්තියම් වැනි මල් වර්ගත් යොදාගෙන තියෙනවා. මේ ගවුම නිර්මාණය කිරීමට පැය 170ක් ගත වෙලා තිබෙන අතර බර රාත්තල් 28ක් පමණ වෙනවා. මේ ගවුමට පැලේ ගැළපෙන පහවන් යුගලුත් නිර්මාණය කරන්න වෙනද සැල් ජාලයට අමතක වුණේ නැහැ.
ඔබ මේ සවන් දෙමින් සිටින්නේ නවසීලන්තයේ ඔක්ලන් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගමයේ අනුග්‍රහයෙන්. සෑම බදාවකම බදාදාකම රාත්‍රී 8:15ට ප්ලැනට් FM 104.6 ගුවන් තරංගයේ ඔස්සේ ගුවන්ට මුසිගෙරන ජන්මභූමියේ ගුවන්විදුලි වැඩසටහනයි. අද 2024 දෙසැම්බර් මාසේ 18 වෙනිදා. දැන් ඔබට සතියක් මුළුල්ලේම www.planetaudio.org.nz/ජන්මභූමි වෙබ් අඩවිය ඔස්සේ මීට සවන් දී හැකි. එසේම සෑම ජන්මභූමි වැඩසටහනක්ම පුරා මාසයක් තිස්සේ එකි වෙබ් අඩවිය තුළ රඳවා තිබෙන නිසා ඔබට අවශ්‍ය විටක අන්තර්ජාලයෙන් ඩවුන්ලෝඩ් කර ගැනීමට පුළුවන්. අපේ වෙබ් අඩවි ලිපිනේ මෙසේයි: usla.aucklnd.net.nz usla.aucklnd.net.nz Facebook Twitter usla.aucklnd.nz usla.aucklnd.nz ඉතින් ඒක මම අද මේ ඇමරිකා එක්සත් ජනපදයේ වර්තමාන ජනාධිපතිවරයා ගැන කරුණු කීපයක් කියන්නන. සම්පූර්ණ නම ඩොනල්ඩ් ජෝන් ට්‍රම්ප්. ඔහු දුම්පානය කරන්නේ මත්පැන් පානය කරන්නේ. ඔහුට ජර්මානුවා ස්කොට්ලන්ත සම්භාවයක් තියෙනවා. කිතුණු ප්‍රෙස්බිටේරියන් නිකායට අයත්. 2016 නොවැම්බර් මාසයේ වෙනුවට ට්‍රම්ප්ගේ සුද්ධ වර්තකම ඩොලර් බිලියන 4.7ක්. ඔහු ෆෝඩම් හා පෙන්සිල්වේනියා සරසවි වලින් අධ්‍යාපන ලබා ඇති අතර ආර්ථික විද්‍යා උපාධිධාරී. ඔහුගේ පවුලේ දේපළ සමාගම නවීකරණය කර වැඩි දියුණු කර පෝෂිතෙක් වූ නමුත් 1991 2009 අතර ඔහුගේ ව්‍යාපාර 6 වරක් බංකොලොත් වී තිබෙනවා. ලෝක රූරජන මිස් වර්ල් තරගාවලියට අභියෝග කරමින් විශ්ව රූරජන මිස් යුනිවර්ස් තරගය ආරම්භ කළේ ඔහු. පසුව මිස් ඇමරිකා සහ මිස් TN USA ද ඔහු ඇරඹුවා. ඩොනල්ඩ් ජේ ට්‍රම්ප් පදනම 1988 පීටරවොත් 2013 දී නිව්යෝක් අධිකරණය මගින් නීති විරෝධී වැඩ කළා කියා තහනමට ලක් කර තිබුණා. ට්‍රම්ප් ඇමරිකාවේ සිනමා නළුවන්ගේ සංගමේ ක්‍රියාකාරී සමාජිකයෙක්. ට්‍රම්ප් වඩාත් ප්‍රකට වූයේ ඇමරිකාවේ රූපවාහිනී රියලිටි තරඟ ඉදිරිපත් කරනු ලෙස. ට්‍රම්ප්ගේ හොඳම විනෝදාංශ අතර WWE මල්ලෝපර නැරිමිබ තියෙන බව කියා ඇත. මොනුපුරන් 8 දිනකින් සීයා වන ට්‍රම්ප්ට ඔහුගේ පස්සන දරුවා බැරන් නිපදුනේ ඔහුට වයස අවුරුදු 60.
Up.
නිදනේදී පැත්ත ගැන නිකටම නිකමටවත් හිතුවාද? කලකට පෙර මාදුටු අපූර්ව වෙදකම පිළිබඳ සිහියට නැගෙනව. ඉතා දක්ෂ ආයුර්වේද වෛද්‍යවරයෙක් මත්තල මාබෝල ප්‍රදේශයේ බේශාලාව පාත්වාගෙන ගියා. මෙතුමාගෙන් වෙදකම ඉගෙනගත් ගෝල බාලයෝ අදත් සිටිනවා. ප්‍රතිකාර ගැනීමට එන අයගෙන් කිසිදු ප්‍රශ්නයක් නොමිසන මේ වෛද්‍යවරයා රෝගියාගේ අතේ මැණික් කටු සන්ධිය අසලෝ නාඩිය මත තම ඇඟිලි තුඩු තබාගෙන මිනිත්තුවක් පමණ දැස් පියාගෙන සිටිනවා. ඒ හාම වක්කඩ කැඩුවක් මෙන් රෝග ලක්ෂණ රෝගී සහ රෝගියාගේ ජීවන චරිතයේ ඉතා පෞද්ගලික සිදුවීම් පවා ප්‍රකාශ කරන්නේ ඇසුදුටුවම් මවිතයට පත් කරමින්. නාඩි ශාස්ත්‍රයේ පිළිබඳව ඔහුට පුදුම එළවන සුළු දැනුමක් තිබුණේ. වෝල්ටර් වික්‍රමනායක නම් වූ ඔහු තලුවත් ගොඩ හදිසි මරණ පරීක්ෂක දුරේ දැරූ අතර ආයුර්වේද ශාස්ත්‍රීය සිසුන් අතර නොමද සම්භාවනාවට පත් වූ චරිතයක් වුණා. එක් දිනක වයස අවුරුදු 35ක පමණ පුද්ගලයෙක් පැමිණ සුබතුරු ලෙස රෝගියාගේ නාඩි පරීක්ෂා කළ වික්‍රමනායක මහතා ඔහුගෙන් ඇසුවේ ප්‍රශ්න දෙකක් පමණි. ඔබ මීට වසර කිහිපයකට පෙර වසපානය කළා නේද? ඒ ප්‍රශ්නෙන් තිගෙක් සීගිය රෝගියා කිසිවක් නොකියා පිව බලාගත්තා. පෑතිස්සේ මොකද මේ ඇහැරගෙන ඉන්නේ? ඇඟට නිින්ද නම් බොහොම අඩුයි. මේ දෙවැනි ප්‍රශ්නයෙන් යලි පිබිදුණු රෝගියා පිළිතුරු ලෙස දිග හැල්ලක් කියාවගෙන ගියා. බටහිර වෛද්‍ය පරීක්ෂණ රාශියක් සිදු කළ බවත් දොස්තරලා මාරු කරමින් ලෙඩේ කුමක්දයි සෙවීමට වෙහෙස වූ බවත් ඔහු කීවා. වසර ගණනාවක සිට තදබල හිසරදයක් නිසා පීඩා විඳින තමනට දෙවැනි වරටත් වහබොන්නට තරම් ජීවිතය එපා වී සිටි බව ඔහු කී විට, ඔබට කොත්තමල්ලි ඇටයක් තම්බා දීමට තරම්වත් කායික රුද්දාවක් නැහැ යයි කියමින් කී සිනාසෙමින් කී වික්‍රමනායක මහතා රෝගියාට ප්‍රතිකාරය ලෙස නියම අමුතු දෙයක් නියම කළා. ඔහු නිදන ඇඳේ පැත්ත මාරු කරන ලෙස උපදෙස් දීමයි කළේ. මේ අමුතු ප්‍රතිකාරය ඇසූ රෝගී ඇතිලි අපි සියලු දෙනාම සිනාසෙන්නට වුණා. වික්‍රමනායක මහතාගේ ගාම්භීර රවා බැලීම නිසා සිනාව ලැත්තනම ලොප්පු වූ නමුත් එහි ප්‍රතිඵලය ඇස් පනා පිටම දැකගන්නට ලැබුණා. වහබොන්නට තරම් ජීවිතය එපා සිටි රෝගියා සතියකට පමණ පසු පැමිණි සිනා මුසු මුහුණින්, අනේ සර් සමා වෙන්න ඕනේ. මං හිතුවේ විහිළුවක් කළා කියලයි. මං ඇඳේ පැත්ත මාරු කළා. දැන් හරි අපූරුවට නිින්ද යනවනි. හිසරදෙත් අඩුයි. මේ නිදන ඇඳේ පැත්ත මාරු කිරීමේ ප්‍රතිකාරයේ ශාස්ත්‍රීය පදනම අපට වැටහුණේ ජ්‍යොතිෂයේ ඉගෙන ගැනීමට ගිය විටයි. උතුර ඉතා සුබ දිසාවක් යයි බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒක ඇත්තක්. එහෙත් හිසලා නිදා ගැනීමටද ආහාර පාන අනුභවයටද උතුර තරම් නපුරු දිසාවක් තවත් නැතයි ජ්‍යොතිෂයේ සඳහන් වෙනවා. උතුරට හිසලා සයනය කරන පුද්ගලයාගේ ආයු සැප බල වන්න පමණක් නොව ප්‍රඥාව බව පිරිහෙන බවයි කියන්නේ. මේවා මොන හනමිටි මනස්ගත දැයි කෙනෙකු තර්ක කරන්නේ නම් එයි ඇත්ත නැත්ත ඔහුටම පරීක්ෂා කර බැලීමේ ක්‍රමයක් තියෙනවා. මාලිවාවක් රැගෙන ගොස් හරියටම උතුරු දිසාව සොයාගෙන හිස උතුරට හැරෙන ලෙස ඇඳ සකස් කොට කෙටි කලක් එහි නිදාගෙන බලන්න. කෙනෙකු දැනටමත් නොදන්නාකමට උතුරට හිසලා නිදා ගැනීමට පුරුදු වීම නිසා මීරි අත්දැකීම් ලැබවින් සිටින්නේ නම් හිස දකුණට සිටින ලෙස ඇඳ සකස් කොට නිදාගෙන බලන්න. මෙතෙක් විඳි පීඩාව නිදි පෙදුරටත් නොකියාම පලා ගොස් ඇති බව ඉක්මනින්ම දැනගන්නට ලැබේවි. නින්ද සහ උතුරු දිසාව අතර පවතින්නේ පස මිතුරු සම්බන්ධතාවක්. නිදන කාමර, නිදන ඇඳ සහ නිදන විට හිස පිහිටන දිසාව යන කිසිවක් සඳහා උතුර තෝරා නගත යුතුයයි ජ්‍යොතිෂයේ විසින් අවධාරණය කරනු ලබන්නේ සරල සහ සංකීර්ණ හේතු ගණනාවක් ඉදිරිපත් කරමින්. ඒ අතරින් කාහටත් පහසුවෙන් වටගා ගැති එක් නිදසුනක් නම් චුම්බක ක්ෂේත්‍රයේවත් කාන්දම් බලයයි. මහපොළවේ ඇති අසමසම කාන්දම් ශක්තිය හැම විටම ගමන් කරන්නේ උතුරේ සිට දකුණටේ. පොළවේ මතුපිට ඇති දූවිලි අංශුවේ සිට හිමාලයේ දක්වා වූ සියලු දෙයක්ම ඒ නියමයට යටත්තේ. කාන්දම් කූරක හරිමැදින් නූලක් ගැට ගසා ඒ අවකාශයේ කැරකෙන්නට සැලැස්සුවොත් හැම විටම ඒ උතුරු අග්‍රයේ උතුරු දෙසට හැරී නතර වේ. මාලිමාව නිර්මාණය කර තිබෙන්නේ ඒ නියමය මතයි. දැන් කෙනෙකු උතුරු දිසාවට හිසලා නිදාගත්තට සිදුවන්නේ මුළු රාත්‍රියේ පුරාම ඔහුගේ හිස සහ මොළයේ අර කාන්දම් ශක්තියට නිරාවරණය වීමයි. මෙහි විපාකයේ කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් දෙයාකාරයි. මෙවැනි පුද්ගලයෙකු උදෑසන අවදිවන්නේ අලුත් නැවුම් දවසක ඇති ප්‍රබෝධයෙන් නොවේ. හිස රදේ තෝන්තුවාව කෙඩෙත්තුව නොරිසුමාදී බැරි අමාරුකම් පොකුරකින් ඔහු පීඩා විඳිමින් ඔහු කාර්යාලයට ගියත් ගෙදර සිටියත් ගෙවන්නේ බාගෙට මලා වගේය. නින්ද ජීවිතය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය සාධකයක්. නින්දට අප තල්ලු කොට දමන්නේ නිදිමත විසින්. ඒ නිදිමත ඇති කරන්නේ ශරීරයේ හටගන්නා ජෛව රසායනික මිශ්‍රයක් ක්‍රියාත්මක වීමෙන්. අපට නිදාගන්නට සලස්වා ඒ මුළු කාලයේදීම ශරීරයේ අභිරහස් ක්‍රියාවලියක යොහුසුළු වෙනවා. සිරුරේ කැඩුණු තැන් පිළිස කරකිරීම, අධිකව රත් වූ තැන් සිහිල් කිරීම සහ සමස්තයක් වශයෙන් සිරුරේ නිරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය අභ්‍යන්තර සමතුලනය ඇතිකරවීම ආදී සියල්ලන් සිදු කරන්නේ අප නිදියාගත් විටයි. දවල් කාලයේදී මොළයේ ක්‍රැක්ස් වූ විෂ අපද්‍රව්‍ය බැහැර කිරීම සහ මොළේ පිරිසුදු කිරීමේ කටයුතු සියල්ල සිදුවන්නේ අප නිදාගත් විටයි. මේ සියල්ල දිනපතා නිසිලස සිදු නොවුනොත් සිදුවන්නේ ජීවිත කාලයේ කෙටිවීම, නිතර නිතර රෝගයන්ට ගොදුරු වීම, ශරීර ශක්තිය පිරිහීම, රූපකාය අකාලට ජරා ජීර්ණ යනාදී උපද්‍රවයන්ට ගොදුරු වීමෙන්. මොළේ නිසිලස පිරිසුදු නොවීම නිසා ඔහු මනසින්ද ඉතා දුබල තත්ත්වයකට පත්වනවා. නින්ද සදා කිසිසේත්ම උතුරු දිසාව තෝරා නොගන්නයි ජ්‍යොතිෂ්‍ය විසින් අවධානය කරනු ලැබියයිද යන කාරණය දැන් ඔබට පැහැදිලි. උතුරු දිසාවේ ඇති කාන්දම් ශක්තිය නිසා පුද්ගලයාට හරියමන් නින්දක් නොලැබේ. අනිත් අතට ඒ ශරීරය සහ මොළය විසින් සිදුකරන ලබන අත්‍යවශ්‍ය පිළිසකර කිරීමේ ක්‍රියාවලියට දැඩි ලෙස බාධා අවහිරකම් සිදු කරනවා. උතුරු දිසට ඉසලා සයනය කරන පුද්ගලයාගේ ආයු සැප බලවන්න සහ ප්‍රඥාව බිරියන බව කියා තිබෙන්නේ ඇයිදැයි තේරුම් ගැනීමට මේ හේතු ටික හොඳටම ප්‍රමාණවත්. උතුර පමණක් නොව ඊසාන දිසාවද සයනය සඳහා අයෝග්‍ය වන්නේ යයි සඳහන් වෙනවා. බටහිර, දකුණ, නිරිත සහ නැගෙනහිර පිළිවෙලින් සයනය සඳහා වඩාත් උචිත දිසාවන් වෙනවා. අලුත විවාහපත් වූ යුවතිපතීනට නිරිත දිසාව ඉතා උචිතයයි කියන අතර මහලුවේ සිටින අය එම දිසාවේ සයනය නොකළ යුතු බවත් එක් ආචාර්ය මතයක්. නිදන කාමරේ සහ ඇඳ මේ කුමන දිසාවකින් තෝරා ගත්තත් හැම විටම ඉස දැමිය යුත්තේ හැකිතාක් උතුර සහ ඊසාන යන දිසාවන් හසු නොවන පරිදි. මේ සඳහා ප්‍රශස්තම දිසාව වන්නේ දකුණු පසයි.
தரு பவத்தின துரு அப்பி மறைன்னில ஆனந்த தருண பமரு அப்பி அமர வாரம அப்பட நிமி அப்பி மறைன்னில அப்பி மறைன்னில சந்தகிரு தரு பவத்தின துரு அப்பி மறைன்னில ஆனந்த தருண பமரு அப்பி அமர வாரம அப்பட நிமி அப்பி மறைன்னில அப்பி மறைன்னில මෙහෙන් චුත වෙනවා ඉදව ගිහින් බැඳමෙනවා කලක මෙහෙන් චුත වෙනවා ඉදව ගිහින් බැඳමෙනවා දෙලපත නම් වෙනස් වෙලා ආය නෙලවට එනවා එහෙම මිසක් කිසිම දිනක අපි මැරෙන්නේ නැ සඳහිර තරු පවතින තුරු අපි මැරෙන්නේ නැ අනඟ තරුණ බමරු අපි අමර වරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ හැරමිතියෙන් ඇවිදින්නෝ අපට එරෙහි වීෙන්නෝ හැරමිතියෙන් ඇවිදින්නෝ
අපට එරෙහිවි එන්නෝ සීමාමායින් වැටකොටු මේ කිසිවක් අපට නැතේ වැරදීමේ උස්ම ගිය අපි හඳන්නේ නැ සඳදිරු තරු අවතින තුරු අපි මැරෙන්නේ නැ අලංග තරුණ බමරු අපි අමර වරම අපට හිමි අපි මැරෙන්නේ නැ අපි මැරෙන්නේ නැ සඳදිරු තරු අවතින තුරු අපි මැරෙන්නේ නැ අනංග තරුණ බමරු අපි අමර වරම අපට හිමි අපි මැරෙන්නේ නැ 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 අපි මැරෙන්නේ නැ
අසිරිමත් නත්තල ගැන වැඩි දෙනෙක් නොදන්න කතා. නත්තල සමග කරලියට පැමිණෙන නත්තල් සීයා. නත්තල් සීයා ලෝකේ වටා ගමන් කරන කරත්තය ඇදගෙන යන්නේ පිනිමුවන් නවදෙනෙක්ගේ රංචුවක්. ඔවුන්ගේ නම් සියල්ලම පාහි පිරිමි ශබ්ද සහිත නම්. ඩෑෂර්, ඩාන්සර්, ෆ්‍රාන්සර්, වික්සන්, කොමට්, කියුපිඩ්, ඩොනර්, ප්ලිට්සන් සහ රුඩොල්ෆ් යනු මේ පිනිමුවන් රංචුව. මොවුන් අතරින් වැඩි දෙනෙක් ගැහැණු සතුන්. නමුත් මොවුන් අතරින් වැඩි දෙනෙක් ගැහැණු සතුන්. මේ පිනිමවන අතරින් රුඩෝල්ෆ් යන සුවිශේෂී පිනිමියෙක්. අනිත් අයගේ මෙන්නම ඔහුගේ නාසය රතු පැහැති. නොවිඥාන විද්‍යාඥයන්ගේ උපකල්පනයට අනුව රුඩෝල්ෆ්ගේ නාසය රතු පැහැති වෙලා තිබෙන්නේ කිසිම අරුම පුදුම දෙයක් නිසා නෙවෙයි, ඔහු ශ්වසන අපහසුතාවකින් පෙළෙන නිසා. මුල් කාලයේ ජර්මානුවන් නත්තල් ගස් හැටියේ සයිෆරස් හෝ ෆයින් ගස් වලින් නෙවෙයි, මියගේ පාත්‍යයන්ගේ පියාට සායන් කිරීමෙන්. නියම නත්තල් ගස ඒ බව වර්තමානයේදී ජර්මානුවන්ගේ විශ්වාසය. පාත්‍යන් සොයාගත නොහැකිම නිසා පසු කිතුණුවන් ශාක වලින් නත්තල් ගස් නිර්මාණය කරන්නට පෙළඹුණු බවයි ඔහු විශ්වාස කරන්නේ. ලෝ වැඩිම නත්තල් සුවපත් සංඛ්‍යාව කුමාරුවන් රට ඇමරිකා එක්සත් ජනපදයේ. නත්තලට දින 10කට පමණ පෙර ආරම්භන සුබපැතුම් හුවමාරුව අවසන් වන්නේ ජනවාරි මාසයේ එළඹි සති දෙකක් පමණ ඉක්ම ගිය පසු. මේ ආකාරයට හුවමාරුවන සුබපැතුම්පත් සංඛ්‍යාව ඇමරිකාවේ පමණ බිලියන 3 ඉක්මනෝ. දෙසැම්බර් 25 වෙනි දිනේ ජේසු බිලියුන්ගේ උපත සිහි කරමින් සමරන පටන් ගත්තේ ක්‍රිස්තු වර්ෂ 350 සිට. ඒවකට රෝමයේ බිෂොප් වරයා සිටි පළමුවන ජූලියස් පාප් තුමා විසින්. එතැන් පටන් සෑම වසරකම දෙසැම්බර් 25 වෙනි දිනේ ජේසුස් වහන්සේගේ උපත සිහි කරනවා. ගිනස් වාර්තාපතට අනුව මෙතෙක් නිර්මාණය කරන ලද ලොව උසින්ම වැඩිම නත්තල් ගස 1950 වසරේදී වොෂින්ටනේ සියටල් නගරයේ නෝත් ගේට් සාප සංකීර්ණයේ ප්‍රදර්ශ කරන තිබුණා. එහි උස අඩි 221ක් වුණා. නත්තල යන්නට ක්‍රිස්මස් ලෙසත් එක්ස්මස් ලෙසත් භාවිත වෙනවා. ග්‍රීක මසින් එක්ස් යනු ක්‍රිස්තුස් ක්‍රිස්තුස් වහන්සේ. එම නිසා ග්‍රීසියන් සම්භාවිය වන්නා වූ නත්තල හා සම්බන්ධ එක්ස්මස් ලෙසට හඳුන්වනවා. ලොව විශාලතම නත්තල් ත්‍යාගී හුමාරුවේ රටවල් දෙකක් අතර 1886 වසරේ නත්තලට සමගාමීව මෙම ත්‍යාගයේ ප්‍රංශයේ විසින් ඇමරිකා එක්සත් ජනපදයට පරිත්‍යාග කරලා මීටර් 46.5ක් උසැති මෙම ත්‍යාගයේ බාර ටොන් 225ක්. එම ත්‍යාගය වන්නේ ලිබර්ටි ප්‍රතිමාව. ග්‍රීන් ක්‍රිස්මස් නමින් හඳුන්වන්නේ නත්තල් ගස. සාමාන්‍යයෙන් නත්තල් ගසක උඩ අඩි 6ක් 7ක් පමණ විය යුතුයි. නත්තල් ගසක් වෙනුවෙන් යොදා ගන්නා පයින් හෝ සයිප්‍රස් ගසක වයස අවුරුදු 4කට වැඩි විය යුතු අතර අවුරුදු 7කට අඩි විය යුතු බවට සම්මතයක් පවතිනවා. ලෝ ජනප්‍රියතම නත්තල් ගීතය නිකුත් වූ 1942 වසරේදී බින් ක්‍රෝස්මි විසින් ගායනා කරන ද වයිට් ක්‍රිස්මස් නමින් හඳුන්වනවා. ලෝපුරා වැඩිම අලවියක් සහිත නත්තල් ගීතේ ලෙසද එය වාර්තාගත වී තිබෙනවා. සාමාන්‍යයෙන් නත්තල් ගසක් නිර්මාණයේ භාවිතා කරන සම්මත වර්ණ තුනක් තියෙනවා. කොළපැහැෙන් සැපවත් දීර්ඝ ජීවිත කාලයක් සහ නැවත ඉපදීමක්ද, රතු පැහැෙන් ක්‍රිස්තුස් වහන්සේ සහ රුධිරයේද, රත්රන් පැහැෙන් ධනේ සහ ගෞරවයේද නිරූපණය වෙනවා. ෆේස්බුක් වෙබ් අඩවියට අනුව පෙම්මතුන්ගෙන් වැඩි පිරිසක් නත්තලට සති දෙකක් තබා එකිනෙකා තරහ වෙනවා, කතා බහ නොකර ඉන්නවා. නමුත් සති දෙකකට පසු උදාව නත්තලේදී වටිනා තෑගි දරගෙන එකිනෙකා මුණ ගැසීමට යනවා. ඉන්පසු පෙරදාට වඩා වැඩි ආදරයක් දෙදෙනා තුළම ඇති වෙන බවත් කියවෙනවා. නත්තල් සතියේ සිය දිවි නසා ගැනීම සංඛ්‍යාව ඉතා අඩු අගයක් ගන්නවා. එමෙන්න පුද්ගල ඝාතන දොමෙනි තරම් නිව්යෝර්ක් යන කාර්යබහුල නගරවල පුද්ගල ඝාතන සහ අපරාධ 97%කින් අඩු වන අතර සිය දිවි නසා ගැනීම 100%කින් අඩු වෙනවා. ලොව විශාලතම නත්තල් මේස් කකුලේ දිග අඩි 107යි, පළල අඩි 49යි. ඒ තුල පිනිමෝන් 5 දිනකට ප්‍රමාණවත් ඉඩ තියෙනවා. ඊට අමතරව තෑගි භාණ්ඩ දහසක් විතර දකින්න පුළුවන්. මේ 2007 වසරේ දෙසැම්බර් 14 වෙනි දින ලන්ඩන් ළමා සමාජය විසින් නිර්මාණය කර ලද්දක්. සෑම වසරකම ඇමරිකාව පුරා සැරිසරන කුලියට ගන්නා ලද නත්තල් සියයා ගන්න 20,000ක් ඉක්මනවා. රෙන්ට සැන්ටා ඔවුන් සියල්ලෝම ඇමරිකාවේ දුගී නගර සොයාගොස් දුගී දරුවන්ට තෑගි බෙදා දෙනවා. බොහෝ විට නත්තල් තෑගි අතර නත්තල් ආහාර වෙල සුදුලුණු හා බෝංචි වලින් සමන්විතයි. පෝලන්තයේ දරුවන් නත්තල් ගස සැරසීමට යොදා ගන්නා සැරසිලි අතර මකුළුවන්ද සිටිනවා. ඒට හේතුව ජේසි බිලිඳා උපන් පසු ඔහු නිදා සිටි ස්ථානයේ සහ උතා සිටි බ්ලැන්කට්ටු මත මකුළුවන් එහා මෙහා දුවමින් සිටීමයි. එනිසා මකුළුවන් යහපත් සංකේතයක් ලෙස දන්වනවා. ලෝ පල්මෝරට නිලවසේ නත්තල් උත්සවයක් පවත්වන ලද්දේ ඇමරිකාවේ ඇලබාමා නගරේ 1836 වසරේ. නත්තල් දිනේ රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් වූයේ 1870 වසරේ ඒ ඇමරිකාවේ. 1907 වසරේ ඇමරිකාවේ ඔක්ලාමා නගරේ නත්තල් දිනේ නීතිමය වශයෙන් නිවාඩුවක් බවට පත් කළා. බොහෝ යුරෝප රටවල විශ්වාසයට අනුව නත්තල් දින 12 ඇතුළත කාලයේ යහපත අයහපත ගැන දෙන්නා වූ ආත්මයන් ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ නත්තාසියා ලෙස හඳුන්වන්නේ ඔඩින් දෙවියන් බව ඇතමුන්ගේ විශ්වාසය. ඔහු තම පාද අටක් ඇති අසු පදවාගෙන කුඩා දරුවන් හමුවෙන්නට පැමිණෙනවා. එසේ පැමිණෙන්නේ තෑගි සහ දඬුවම් දරගෙන. යහපත් දරුවන්ට තෑගි ලැබෙනවා. නරක දරුවන්ට ලැබෙන්නේ දඬුවම්. එසේ පැමිණෙන විට දරුවන් තම නත්තල් මේස් ස්ටොකින්ස් නත්තල් කෑම්බ බීම වලින් පුරවා තැබිය යුතුය. ඇමරිකාවේ පමණක් වසරකට නත්තල් ගස් සඳහා වගා කරන ශාක සංඛ්‍යාව 21000 ඉක්මවනවා. ලෝ වටා එය මිලියන 45ක් පමණ වෙනවා. වසරක් තුළ යුරෝපයේ විකිණන හා මිලට ගන්නා නත්තල් ගස් සංඛ්‍යාව මිලියන 35ක් පමණ වෙනවා. විශේෂත්වය වන්නේ එම ශාක මිලියන 35ම සජීවි ශාක වීම. ජිංගල් බේස් නමින් ප්‍රසිද්ධ ඇති ගීතය නත්තල් ගීතයක් ලෙස ගායනා කළද ඒ නිර්මාණය වූයේ ස්තුතිය ප්‍රකාශ කිරීමේ ගීතයක් ලෙසය. සංගීතය ලෝඩ් විසින් නිර්මාණය කරන ලද්දේ බොස්ටන් නිර්දා දහම් පාසලේ සිසුන් වෙනුවෙන්. පසුකාලයේ ඔහු නිර්මාණය කළ ගීතයේ වචන වෙනස් කොට නත්තල් ගීතයක් බවට පත් කළා. ඒ පළමුවරට ගැයුණේ 1850 වසරේ. ඕක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමය වාර්ෂිකව පවත්වන රොටී බයිලා සැඳෑව මෙවරත් ටකපූනා යුධානුස්මරණ ශාලාවේදී 2 දෙසැම්බර් 29 වෙනිදා පැවැත්වෙනවා. හවස 6 සිට රාත්‍රී 12 දක්වා. ඉතින් දවස මතක තියාගන්න, එන්න විනෝදවන්න, ප්‍රීතිවන්න. රොටි සමග ලුණු මිරිස්. ඉතින් දයබර අසන්නේ අදත් අප ඔබ සමග ගත කළ කාලේ කෙමින් ගිවි යනවා. අද වැඩසටහනේ සම්බන්ධීකරණයේ සහ හඬදායකත්වය
මම කාන්ති දසනායක
සුපුරුදු පරිදි එක්සත් ශ්‍රී ලංකා සංගමයේ වෙනුවෙන් ජන්මභූමි වැඩසටහන නිෂ්පාදනය කරමින් මෙතෙක් කළා ඔබ සමග කතා කළ මම ගාමිණී සිරිවර්ධන ලබන සතියේ ඔබ හමුණුතුරු අපි ගිහින් එන්නම්. ඔබට සුබ නව වසරක් වේවා.
What do you mean? ආයේ